දරු නිහාල් ගලප්පති මැතිතුමා ඔබතුමාට විනාඩි 18ක් තිබෙනවා.
සභාපතිතුමනි, වර්තමාන ආණ්ඩුවේ ධීවර අමාත්‍යවරයා විසින් ගෙන යන ලද විධිවිධාන කීපයක් සම්බන්ධයෙන් මම විශේෂයෙන් මෙතුමගේ අවධානය යොමු කරන්න ඕන. අපි විශ්වාස කරනවා මොන ආණ්ඩුවත් මොන ඇමතිවරයෙක් වුණත් කමක් නැහැ, වකීම් දරන යම්මාකාරික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විධිවිධාන හා රෙගුලාසි ඉදිරිපත් කරනව නම් ඒ ඉදිරිපත් කිරීමේදී විශේෂයෙන්ම ඒ කර්මාන්තය ආරක්ෂා කරගන්න, ඒ කර්මාන්තය සංවර්ධනය කරන්න, ඒ කර්මාන්තයේ ප්‍රගතිය ඉදිරියට ගෙනියන්න, ඒ වගේ මේ කර්මාන්තයෙන් යැපෙන සහ කර්මාන්තය කරගෙන යන ජනතාව ආරක්ෂා කිරීම තමයි, ඒ අය යහපත පිණිස තමයි ඒ සෑම දෙයක්ම ගෙන යා යුතුයි කියන එකයි අපි විශ්වාස කරන්නේ. ඒක නිසා මා විශේෂයෙන් මේ මොහොතේ අවධානය යොමු කරනවා වර්තමාන ඇමතිතුමාගේ වර්තමාන ඇමතිතුමාට විශේෂයෙන්ම ඉදිරියේදී මේ මෙම ක්‍රියාමාර්ග ගන්නකොට ඒ සම්බන්ධයෙන් විධිමත් ලෙස සාකච්ඡා කරලා සොයලා බලලා අදාළ නිලධාරීන් සමග තවදුරටත් සංවාදයක යෙදিলা ඒවා ධීවරයගේ ප්‍රගතියට, ධීවර කර්මාන්ත ප්‍රගතියට වාසලසන විදියට ගත යුතුයි කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මම මෙතෙන්දි කියන්න ඕන, ඔබතුමාගේ නියෝගවල විශේෂයෙන්ම මේ ජලතීරයට අපද්‍රව්‍ය එකතු කිරීම සම්බන්ධයෙන් ඒ නියෝගය මා විශ්වාස කරනවා ඉතාමත්ම යහපත් එකක්, ඒක හොඳ එකක්. ඒ නිසා එකෙන් ජලතීරය ආරක්ෂා වෙනවා වගේම ඒ වගේම ජලතීරයට තවත් එහි තියෙන වෘක්ෂලතා විනාශ කිරීම නිසා ඒ ජලතීරය විනාශ වෙනවා වගේම ඒ මස් සම්පත සහ ඉස්සෝ, ඒ කියන්නේ ඒ මස් සම්පත මුළුමනින්ම විනාශ වෙනවා, ඒ කඩුලාන වගේ ඒ වගේම ජලදා ආසිත වගාවන් විනාශ කිරීමෙන්. නමුත් මා ඔබතුමාගේ අවධානය යොමු කරන මේ මොහොතේ ඇතෙන්ම කවුද මේ වැඩ කටයුත්ත කරන්නේ? ඔබතුමා කල්පනා කරලා බලන්න, සොයලා බලන්න, මේ විදියට මේ අපේ ජලතීරය කලපු වේවා, ඒ වගේම දෙදිය ජලාස කලපු, ඒ වගේම වෙරළ තීරය, මේවයි තියෙන වෘක්ෂතා දශම සම්පූර්ණ නැති කරලා, ඒ වගේම සාගරය ගොඩ කරලා, කලපු ගොඩ කරලා, ඒවයි මත වාසස්ථාන හදන්නේ, රික්සුරන් නේද සංචාරක නිකේතන හදන්නේ, ඒ වගේම ඒවද තවත් නොයෙකුත් ආකාරයේ ව්‍යාපාර බිහි කරන්නේ කවුද? මේ රටේ දේශපාලඥයෝ. මේ රටේ දේශපාලඥයෝ ඉහළ පහළ ජනාධිපතිවරයාගේ සිට රාජසභා මන්ත්‍රීවරු දක්වා සහ ඒ අයගේ හෙංචයල් තමයි මේ කටයුත්ත කරන්නේ. ඒ නිසා වැටත් නියරත් ගෝයන්කානම් කාට කියන්න දැවුලු එකයි ඒ කතාව. ඒ නිසා උතුමාගේ රෙගුලාසි තාමත් යහපත්. නමුත් මේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේදී ඒවට විරුද්ධ වෙන, ඒ වගේම ඒවට අභියෝග කරන, ඒවා නිරත වෙලා ඒවා විනාශ කරන පුජ්‍යලියන් ගැන උතුමාගේ අවධානය යොමු කරන්නයි කියලා මා ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ හත්වෙනි වගන්තියේ ධීවරා ජල සම්පත් අමාත්‍යවර 2018 04/5 වන දින අංක 2065/33 රන්න අතිවිශේෂ ගැස්පත්‍රය පළ කරලා තියෙන 2019/10/23 නියෝගන සලකා බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා මේ මාදල් කර්මාන්තය පිළිබඳව. කරුණ ඇමතුමනි, මේ මාදල් කර්මාන්තයෙන් උතුරු නැගෙනහිර වයඹ කිඳිකොන නිදිතීසාන බටහිර වෙරළේ මේ හැඹ වෙරළකම මේ මාදල් කර්මාන්තය විශාල වශයෙන් සිද්ධ වෙනවා. මේ මාදල් කර්මාන්තේ සිද්ධ වෙන්නේ ඇමතුමනි අපේ මේ නොගැඹුරු මූදේ වෙරළ කලාපේ. ඒ නිසා මේ මාදල් මෙහෙවනකොට අනිවාර්යෙන්ම ඒ වෙරළේ ඒ මූද ඇතුලේ ගල්පර තියෙන්න බෑ. ඒක ඒ ධීවර කර්මාන්ත කරන ඒ මාදල් මෙහෙවන ධීවරය දන්නවා. මොද ගල්පර තිබුණොත්ින් මාදල් වැටිලා මාදල් විනාශ වෙනවා. ඒ නිසා සම්පූර්ණ වැල්ල තමයි ඒ වතුරෙන් වැහිලා තියෙන්නේ. ඒ වැල්ල වැල්ල තියෙන්නේ වතුර තියෙන්නේ උඩ. ඒ නිසා මේ මෙහෙයුම් කරනකොට මේකට දියම ඉඳලා දියම මුහුද ඉඳලා සමහර අවස්ථාවලදී අහම්බෙන් ඒක වෙන්නේ. පරාව් කෙලවල්ලෝ ඒ වගේ විශාල මාළු ඒ කුඩා මාළු ගහන කරගන්න ආහාරට ගන්න මාළු අහිම් පිටින් එනවා දියම මුහුදේ සිට වෙරළ ප්‍රදේශයට. ඒක අහම්බ සිදු වෙන්නේ. ඒ වගේ අවස්ථාවලදී මේ මාදල් වලට අර මාළු අහු වෙනවා. ඒක හරිම අහම්බෙන් සිද්ධ වෙන්නේ ඒ මාදල් කර්මාන්ත කරන කාලේට. ඒක වළක්වන්න බෑ. මොන මාකාරිකවත් වළක්වන්න බෑ ඒක. නමුත් ඒ දියම මුදේ මාදල් දාන්නේ වෙරළ කලාල් මාදල් දාන්නේ. ඒ නිසා මෙන්න මේ නියෝග ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දෙපාරක් කල්පනා කරලා බලන්න. මොකද මාදල් කර්මාන්තෙන් විශාල පිරිසක් යැපෙනවා. විශාල පිරිසක් ඒකෙන් ජීවත් වෙනවා. විශාල ආදායමක් ඒකෙන් ලැබෙනවා. කුඩා මාවල් තමයි පරිභෝජනය කරන පරිභෝගයට ඒකෙන් සැලසෙන්නේ. ඒ නිසා මේ වගේ නියෝග ගේනකොට මේව ප්‍රායෝගික කිරීමේදී ඇතිවන දුෂ්කරතා සැලකිල්ලට අරගෙන ඒකට විකල්ප යොදමින් තමයි අපි මේ නියෝග ක්‍රියාත්මක කළ යුත්තේ කියන එකයි මා විශ්වාස කරන්නේ. ඒක නිසා මේ සම්බන්ධයෙන් දෙපාරක්ෂිත බලන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේ ඔබතුමා කිව්ව මේ පස්සේ නියෝගය අද ගන්නේ නැහැ කියලා. ඒකෙන් කියන්නේ නීති විරෝධී වාර්තා නොවු සහ වාර්තා වූ ඒක හැදෙන්න ඕන තව වාර්තා වූ කියලා අයිතිමත් දීවර කටයුතු වැළැක්වීමට නතර කිරීම සහ විද්‍යාකීම වරායන් සහිත රාජ්‍යයන්ගේ පියවරයන් ක්‍රියාත්මක කිරීම. ඒ කියන්නේ පිට ප්‍රදේශ වලින් විශේෂයෙන් අපි කියමු ඉන්දියාව කියලා ඔබතුමාව තමයි කතාදී මේක කිව්වා. ඒ ඉන්දියානු දීවරේ ඇවිල්ලා අපේ උතුරු මුහුදේ ඔබතුමා දන්නවා ඔබතුමා ඒ ප්‍රදේශයේ ඉන්න කෙනෙක් විදියට වසරකට රුපියල් කෝටි 5000ක් අපට අහිමි කරා ඒ දීවරයා දෛනිකව යාත්‍රා 1500ක් 2000ක් විශාල ප්‍රමාණයක් ඇවිල්ලා ඒ අපේ උතුරු මුහුදේ වෙරළාසන්න පවා සම්පූර්ණ මස් සම්පත ට්‍රෝලින් කියන නීති විරෝධී පන්නකම උපයෝග කරගෙන ඒක ඇල්ලුවා. අපි මේක ඇති වෙන්න කතා කරා. මෝෂන් ගෙනාවා. මේකට අපි ඒ 96 දිවර පනත සංශෝධනය කරලා ඒ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග සකස් කළ දුන්න අමාත්‍යංශයට. නමුත් අදත් ඒව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අදත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒවා. ඒ නිසා තමුන්නාන්සලා එක ආණ්ඩුවක් රාජපක්ෂ ආණ්ඩුව ඉන්දියාවයි චීනයයි ආරක්ෂා කරන වගේම රයන් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව ඒත් ඉන්දියාවයි චීනය ආරක්ෂා කරනවා. ඒ ඉන්දුනීසියෙන් චීන තායිවාන් කොරියන් ඒ මහා දයන්ත යාත්‍රාවිල්ලා අපේ උතුරු සහ දකුණු මුහුදේ මස් සම්පත දැහැගන්නවා මංකොල්ල කනවා. හැබැයි මේ ඉන්දියානු යාත්‍රාව විතරයි අල්ලගත්තේ. ඉන්දියානු යාත්‍රාව අල්ලගත්තේ. ඒ අල්ලගත්තේවත් දැන් පහුගිය දවස්වල ජනාධිපතිතුමා ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉන්දියාවට ගිහිල්ලා සාකච්ඡා කරලා ඒ අගමැතිවරට පොරොන්දු වුණා ඒ අල්ලගෙන තියෙන යාත්‍රා 600 නිදහස් කරනවායි කියලා. ඒ අය විපක්ෂයෙන් දෙද්දි මට මතකයි කංචන ඒ විජේසේකර මහත්මයාත් ඒ පාර්ලිමේන්තුව පස්සේකදී තියෙන පැහැදිලි කරලා ඒ ඉන්දියානු දීවර යාත්‍රා වලින් කරපු ආක්‍රමණය ඕනෙදා හෙලා දැකලා තියෙනවා. නමුත් අද එතුමලාගේ ආණ්ඩුවේ ජනාධිපතිවරයා අද නීති විරෝධී විදියට අපේ මස් සම්පත ලගත්ත ඉන්දියානු දීවර යාත්‍රා වලට අභේදාන්‍ය දෙනවා. එහාට ගිහිල්ලා මොකද මේ ප්‍රතිපත්තිය? දැබතුමත් කිව්වා මේක ඔබතුමා කතාවේදී. ඒක නිසා මේ සම්බන්ධය විශේෂයෙන්ම අපි කියනවා සැලකිලිමත් වෙන්න ඕන. අඬපණක් තියාගෙන අපි අපේ සම්පත ආරක්ෂා කරන වගේම අපි පිටායට මෙහාට එන්න නොදී ඒ නීති ක්‍රියාත්මක කරලා අපේ සම්පත ආරක්ෂා කරගෙන මේ යුතුයකම වෛද්‍ය රජයක් විදිහට සහ අමාත්‍ය විදිහට ඔබතුමාට තියෙනවා කියන එක මම මේ මොහොතේ ප්‍රකාශ කරනවා. ඒ වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා විශේෂයෙන් මේ මොහොතේ මෙන්න මේ විසිතුරු මසුන් මේකේ තියෙනව නියෝග කිසුතැනැත්තෙකු විසින් ශ්‍රී ලංකා ජලතීරය තුළ ස්පියර් තුවක්කුවක් හෝ අතේ රඳවන ලද උල්කන ලද කූරු භාවිතා කරමින් දීවර මෙහෙයුම් නොකළ යුතු බවට විධිවිධාන තුලත් කර ඇත. ඉතාමත්ම යහපත්, ඉතාමත්ම හොඳයි. මේ ස්පියත්වක පාවිච්චි කරන්නේ කවුද? දේශීය වශයෙන් අපේ සමහර අය විනෝද ක්‍රීඩාවක් විදියට මේ මසුල් අල්ලන්න, මසුන්ට විදින්න, මසුන්ට හිංසා පීඩා කරලා අල්ලන්න ඒවා යොදා ගන්නවා අඩුවෙන්. දැන් මේක ඒ තඹුන්නාන්සලගේ නීති රීති එක්ක ටිකක් අඩු වෙලා තියෙනවා. දැන් ක්‍රියාත්මක කරන කවුද මේක? සංචාරකයෝ, විදේශීය සංචාරකයෝ මේක ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කිරීම තුළින් මේ හානිය ඇති වෙනවා. ඒ හානිය වළක් ගන්න මේ විධියේ විධිවිධාන ගෙනාවපෙක ඉතාමත්ම හොඳයි. ඒ වගේ මේකට ඇතුළත් කරලා තියෙන තවත් විතුරු මසුන් සම්බන්ධයෙන් ගැටලුවක් මතු වෙනවා. අපි දන්නවා ඇමතුමනි විතුරු මසුන් අල්ලන්නේ ඒ කිමිදුම්කරුව කොහොමද? එයාලා කුඩා දැලක් අරගෙන ගිහිල්ලා මුදේ කිමිදිලා ඊළාන්ට ඒ දැල වට කරනවා. ඒ කුඩා ඒ විතුරු මසුන් ඉන්න ප්‍රදේශයේ කුඩා දැලක්, මේකෙන් ගල්පර වැහෙනවා, කොරල් වැහෙනවා. ඒක හරියට හරි. ඊට පස්සේදී ඒ කොරල් වල තට්ටුවක් දැම්මට පස්ස තමයි අර මාළු ඇතුලෙන් එන්නේ මේ දැලට අහුවෙන්න. ඒ නිසා මේ රෙගුලාසි යටතේ මෙන්න මේ විස්තුරු මසුන් අල්ලන එකත් අපි තහනම් කරෝතින් ඒ විස්තුරු මස්යන් ඒ අල්ලන කර්මාන්තෙන් අපට විශාල විදේශ විනිමයක් ලැබෙනවා. විශාල ප්‍රමාණයක් ජනතාවකින් ජීවත් වෙනවා, දීවර ජීවත් වෙනවා. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ විස්තුරු මසුන් ඒ අල්ලීමේ ක්‍රියාවලිය ඒ කර්මාන්තෙ විදිහටෙන් නැති වෙන්න. මේක ධාරක දන්නවා, දිව දෙපාර්ට්මේන්තුව දන්නවා, අධ්‍යක්ෂතුමා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා දන්නවා. මේකට විකල්පයක් කිසි ගැටලුවකින් තොරව දෙන්න පුළුවන්. මේ කොරල්පර හාය නොවන විදියට ඒ කිමිදුම් කරුවන්ට ඒ දැල්ලස්වල ප්‍රමාණය වැඩි කරලා හරි, එහෙම නැත්නම් ඒ කුඩා දැල තවත් කුඩා කරලා හරි ගැටලුවකින් තොරව මේ මස්ස කර්මාන්තය කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ විකල්ප හඳුන්වා දීලා මේ කටයුත්ත කරා නම් වඩා ඵලදායකයි කියන එකයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා ඒ කර්මාන්තය බිඳවට්ටන්න එපා කියලා අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔබතුමා කිව්වා මේ කියලා තියෙනවා මේ මත්ස්‍ය සම්පත සහ ඒ මත්ස්‍ය සම්පතට අදාළ නොවන තව දීව නිෂ්පාදන අපි පිටරට යවනවා, අපි ආනයනය කරනවා. ඒ වගේම අපි අපනයනත් කරනවා. අපනයනය කරලා අපි ආදායම් හොයා ගන්නවා, අපට වීදම් සිද්ධ වෙනවා. උතුමා පැහැදිලි කරලා තියෙනවා, මම කියන්නම්, 2017 වාර්ෂික මත්ස්‍ය අපනයන ආදායම රුපියල් මිලියන 39,230යි. 2017 වාර්ෂික මත්ස්‍ය ආනයන ප්‍රමාණය දළ වශයෙන් තියෙනවා මෙට්‍රික් ටොන් 1,2020ක් 2020ක් තියෙනවා. ඒ කියන්නේ මේ 2020ක් තියෙනවා රුපියල් මිලියන ආනය, ඒ කියන්නේ අපනයන ආදායමට වඩා ආනයන වීදම වැඩි. ඒ නිසා මේ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. අපි මත්ස්‍ය ගහණය වැඩිපුර නිෂ්පාදනය කරන කාලෙට අපි කරන්න ඕන මෙතුමනි පිටසටින් මාළු, කරවල, උම්බලකඩ, තින් මාළු ගේන එක නවත්තන්න ඕන. යම් ප්‍රමාණයක් සීමා කරන්න ඕන. එතකොට තමයි සත්ත මහා සාගරයට ගිහිල්ලා දූපත්වලට ගිහිල්ලා අමාරුවෙන් දීවර කර්මාන්ත කරගෙන අපට සම්පත් ගෙන්නේ දීවරයට නියමිත මිලක් ලැබෙන්නේ. එහෙම නැත්නම් අර වී නිෂ්පාදනයට, එළවලු නිෂ්පාදනයට, පළතුරු නිෂ්පාදනයට යන කලම තමයි මෙන්න මේ මසුන්ගේ නිෂ්පාදනයටත් සිද්ධ වෙන්නේ. මේක වසර ගණනාවක් තිස්සේ දිගටම මොන ආණ්ඩු තිබුණත් මේක දිගින් දිගටම කරගෙන ගියා. අද වෙනතුරුත් කිසි ආණ්ඩුවකට ප්‍රතිපත්තියක් නැහැ. ඒ දීවරය අල්ලංගෙන මාළුවලට ඔවුන්ගේ මහන්සිය දාල නිශ්චිත මිලක් ලබා දීලා කර්මාන්තය පවත්වාගෙන යන්න ඔවුන්ගේ ප්‍රශ්න ටික විසඳන්න මැදිහත් වෙන්න අදත් ප්‍රතිපත්තියක් නැති නිසා මේ රෙගුලේෂන් කියනකොට, මේ විධිදාන කියනකොට ඒ සම්බන්ධයෙන්, ඒ කියන්නේ අපේ අපරාධ ආදායම.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 2යි තව කාලයක්
තියෙනවා. අඩු කර ගන්නත් කටයුතු කරන එක අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔබතුමාට කියන්න ඕන විශේෂයෙන්ම මේ බහුදින යාත්‍රාවල මෙහෙයුම් පද්ධතිය පිළිබඳව VMS, මේ VMS තියෙනවා 1500ක් අපේ බෞද්ධ යාත්‍රාවලට. මේ නම්තුමනි 983ක්ම අක්‍රියයි. මේවා රිපයර් කරමින් තමයි, අලුත් වැඩ කරමින් තමයි තියෙන්නේ. මේ පිළිබඳව අධ්‍යක්ෂ ජෙනරාල්තුමත් සහකාර අධ්‍යක්ෂතුමාලත් අනිවාර්යයෙන්ම දන්නවා. ඒ වගේම අපි ඔබතුමාගේ සාකච්ඡා කිල්ලෝ සාකච්ඡා දුන්නමතුමා මම ඉතත් ඔබතුමාට විශ්වාසවන්ත වෙනවා. ඒ සාකච්ඡා දිගුව තව 2000ක් ගේනවා කියලා ඕස්ට්‍රේලියාවෙන් මේ VMS උපකරණ අරන් ආවිල්ලා මේවා හයි නුකරුපේවට හයි කරන් ලබා දෙනවා කියලා කිව්වා. ගැටලුවක් නැහැ. පස්සේ තියෙන්නේ මෙන්න මේ 1500ක් වෙච්ච මේ පද්ධතියෙන් මේ VMS වලින් අද ගන්නවා එක මාසයකට දල වශයෙන් ගත්තන් පස්සේ රුපියල් 3000ක්. රුපියල් 3000ක් අය කරනවා. ක්‍රියාත්මක වුණත් නොවුණත් මේ මුලදී දුන්නේ නොමිලේ. නමුත් මේවා ක්‍රියාත්මක වෙනකොට රුපියල් 3000ක් මාසයකට ගත්ත ක්‍රියාත්මක වුණත් නොවුණත් ඔවුන්ගේ මුදල අනිවාර්යයෙන්ම ගෙවන්න ඕන. ඊළඟට මේ අක්‍රිය වුණාන් පස්සේදී තමන්ගේ සල්ලි වලින් තමයි ඒ දීවරය ඒ අලුත් වැඩියා කරගන්න ඕන. ඒ නිසා අද මේ VMS පද්ධති දීවරයින්ට බරපතල විදිහේ ගැටලුවක් වෙලා තියෙනවා, ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා ඔබතුමා මේ සම්බන්ධයෙන්
ගරු මන්ත්‍රීතුමා කාලය අවසානයි. කතාව අවසන් කරලා
ඉතාමත්ම හිතකර ක්‍රියාමාර්ගයක් ගන්න එක අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම රක්ෂණය ගැන කියන්න ඕන. මට මතක විලාදයක් දෙන්න තෝමනි.
එළාව අවසානයි ගරු මන්ත්‍රීතුමා, විනාඩි භාගයක් දෙන්නම්
කතාව. දීවර බහුදින යාත්‍රාවලට රක්ෂණයක් හඳුන්වා දීලා තියෙනවා. අපි කියනවා පුජ්ජලිකංශ වගේම රාජ්‍යංශෙත් මේකට මැදිහත් කරගන්න කියලා. දීවර කාර්මිකය විසින්, බෝට්ටු හිමිය විසින් යාත්‍රාව එවැගේම ගැණියන් රක්ෂණය කරනවා. එවැගේම ගැණියට වෙනම රක්ෂණයක් තියෙනවා. හැබැයි මේ රක්ෂණ දෙකේම ප්‍රතිලාභ ලැබෙන්නේ මේ ගැණියා බෝට්ටුවේදී මරණතින් හම්බෙන්නේ නැහැ. ආපදාවක් වෙලා බෝට්ටුවේදී මරණතින් ගැණියන්ට රක්ෂණය හම්බෙන්නේ නැහැ. ඒ වගේම මෙයා මූදට වැටිලා මැරෙන්නම ඕන රක්ෂණේ ගන්න. ඒ වගේම බෝට්ටුවත් එහෙමයි. බෝට්ටුව අර්ධහානි වුණාට කවදා කතා කරන්නේ?
ගරු මන්ත්‍රීතුමා කාලය අවසානයි. බොහොම ස්තුතියි.
අචරියම් වෙන ඒ නිසා මේ සම්බන්ධයෙන් ඉතාමත් නික්මනික් ක්‍රියාත්මක වෙලා පළදායක ලෙස මේ රක්ෂණේ ලබා දීමට කටයුතු කරන එක මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
ස්තුතියි ගරු සාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 9ක කාලයක් තිබෙනවා.
ගරු මුරනාඩුඩ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද දීවර කර්මාන්තය ආශ්‍රිතව ඉතාම වැදගත් නීති කීපයක් සංශෝධනය කරමින් නව රෙගුලාසි ඇතුළත් කරන අවස්ථාවක විශේෂයෙන්ම දීවර කර්මාන්තය පිළිබඳව කතා කරද්දී අපි දන්නවා අපේ සාගරය අපේ රටට තියෙන විශාල සම්පතක් හැටියට අපි සලකනවා. මේ කාරණේදී අපි මුලින්ම මතක් කරන්න කැමතියි සාගරය දූෂිත වෙන ආකාරයට අද කටයුතු රාශියක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ නීති රෙගුලාසි මගින් ඒවා අවම කරන්න ඒ වගේම මේ මට්ටම සම්පූර්ණයෙන්ම නැති කිරීම සම්බන්ධව අද පාර්ලිමේන්තුවට මේ සංශෝධනයන් සහ නව නීති සකස් කරන්න අවශ්‍ය රෙගුලාස් සකස් කිරීම පිළිබඳව අපි සතුටු වෙන්න ඕනේ. අපේ විශේෂයෙන්ම සාගරය පිළිබඳව ගත්තාම මං හිතන්නේ සංචාරක ව්‍යාපාරය පිළිබඳවත් ඒ වගේම මත්ස්‍ය සම්පත ලබා ගැනීම පිළිබඳවත් අපි විශේෂ අවධානය යොමු කරලා තිබෙනවා. අද හෝටල් රාශියකින් මං හිතන්නේ ඔබතුමා විශේෂයෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට ඔබතුමා මං හිතන්නේ ප්‍රායෝගිකවම දන්නවා විශාල හෝටල් ප්‍රමාණයක් සාගරයේ ආශ්‍රිතව එහෙම නැත්නම් ඒ ආසන්නයේ පිහිටලා තියෙනවා. මේ හෝටල් වලින් විශාල ප්‍රමාණයක සමහර ඒවා නියමිත කළමනාකරණය කරගෙන තිබෙනවා. නමුත් මල අපහාන පද්ධති රාශියක් සාගරයට තමයි මුදාහරණ තත්ත්වයට පත් කරලා තියෙන්නේ. ඒ මුදාහරණයම තත්ත්වයට පත් කරලා තිබීමත් එක්ක විශාල වශයෙන් මසුන් වගේම ජලද පැලෑටි විශාල ප්‍රමාණයක් විනාශ වෙමින් අපට ඒ තියෙන උරුමය හානියට ලක් වෙමින් පවතිනවා. ඒ නිසා මම හිතන්නේ මේවා පොතට පමණක් සීමා කරන්නේ නැතුව මේවට අදාළ අංශ නියමාකාරව දැනුවත් කරලා මේ නීති ඉතා තදින් ක්‍රියාත්මක කරන්න. මොකද අපි දන්නවා වෙනත් රටවල්වල මේ සම්බන්ධව නීති ඉතාම තදින් ක්‍රියාත්මක කරන නිසා ඒවා වළක්වා ගන්න අවශ්‍ය කටයුතු සිදු කරනවා. ඒ නිසා මේකට අදාළ කරන එක පරිසරාංශ වෙන්න පුළුවන්. ඒ වගේම සංචාර කර්මාන්තයට අදාළ අය වෙන්න පුළුවන්. ඒ වගේම අපේ ආරක්ෂක අංශ ඒ සියල්ල නිසි පරිදි දැනුවත් කරලා මෙවැනි කටයුතු සිදු නොවෙන්න මේ අද අපි සම්මත කරගන්න නීති රීතිත් එක්ක ඉදිරියට යා යුතුයි කියන එක විශේෂයෙන්ම මතක් කරන්න කැමති. අනික් කාරණය තමයි අද අපි දන්නවා මේ ධීවර කර්මාන්තයේ යෙදෙන ඒ ධීවරයන් ඉතාම දුෂ්කර ජීවිතයක් තමයි ගත කරන්නේ. මං හිතන්නේ හැමදාම ධීවර පවුලක් කිව්වහම ඒ ධීවර පවුල එකම තැනක ඉන්නේ. ඉතින් ඔවුන්ගේ ආර්ථික ශක්තිය වර්ධනය වෙනවා ඉතාම අඩුවෙන් තමයි අපි දකින්නේ. ඒ නිසා රජයක් හැටියට විශේෂයෙන්ම මේ පිළිබඳව යම් මැදිහත් වීමක් ඒ ප්‍රදේශ මට්ටමින් හරි කරලා ඔවුන්ගේ ආර්ථිකය නංවන වැඩපිළිවෙලක් ඔවුන් ඉන්න තත්ත්වයට වඩා ජීවන තත්ත්වයේ උසස් තත්ත්වයට ගන්න වැඩපිළිවෙලක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක විය යුතුයි තියෙනවා ගරු මූලාශ්‍රාණ්ඩුවේ මන්ත්‍රීතුමනි. ඒකට හේතුව තමයි විශේෂයෙන්ම මේ ධීවර කර්මාන්තයත් එක්ක එක් කණ්ඩායමක් විතරක් ඔවුන් වේගෙන් දියුණුව කරා නැත්නම් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙනවා. මේකට මහන්සි වෙන අපකැප වෙන ඒ ධීවර පවුල් සඳහා ලැබෙන ප්‍රතිලාභය බොහොම අඩුයි කියන එකේ ධීවර පවුල් එක්ක සාකච්ඡා කරද්දී බොහොම පැහැදිලිව ඒ අය අපිත් එක්ක ප්‍රකාශ කරලා තියෙනවා. ඇත්තෙන්ම මේ අයගේ රක්ෂණ ක්‍රම දිහා බැලුවත් මේ වන්දි ලබා දෙන ක්‍රමවේදයන් දිහා බැලුවත් ඒවත් ඉතාම මන්දගාමී තත්වයක තියෙන්නේ. ඒ නිසා අපි දැක්කා විශේෂයෙන්ම අපේ අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞභාග්‍ය දැක්ම ඒ තුල බොහොම පැහැදිලිව මේ ධීවර කර්මාන්තය පිළිබඳව එතුමා හොඳ දැක්මක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා මේ ධීවර කර්මාන්තය ඇත්තටම අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. අපි ගොඩක් කල් කතා කරා සාගර ආර්ථිකයක් පිළිබඳව. හැබැයි ඒ පිළිබඳව අවශ්‍ය නිසි වැඩපිළිවෙල අපිට සූදානම් කරගන්න නොහැකි වෙලා තියෙනවා මේ වෙනකම්. ඒ නිසා මේ කාල පරිච්ඡේදයේවත් මේ ධීවර කර්මාන්තය පිළිබඳව මම හිතන්නේ හොඳින් අවධානය යොමු කරලා විශේෂයෙන්ම මේ ධීවර කර්මාන්තය ඒ වගේම මේ අපිට සම්පතක් වෙලා තියෙන මේ මහා සාගරය අපේ රටේ සම්පතක් බවට පත් කරගන්නා වගේම ආර්ථිකයට දැවැන්ත ශක්තියක් කරගන්න අපිට පුළුවන්. විශේෂයෙන්ම මේ මත්ස්‍ය කර්මාන්තය පිළිබඳව අද අපි දකිනවා GSP Plus සහනය 2023 දක්වා අපිට ලබා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. මේ වර්තමාන රජයේ විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාත් ඒ වගේම අග්‍රාමාත්‍යතුමා ඇතුළු වත්මන් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව ඒ සියලුම විදේශ රටවල්වල තියෙන පැහැදීම් ඒ වගේම රට තුළ ඇති වෙලා තියෙන දේශපාලන ස්ථාවරභාවය ඒ සියල්ල සැලකිල්ලට අරගෙන GSP Plus සහනය 2023 දක්වා ලබා දෙන්න යුරෝපීය සංගමයේ තීරණය කරලා තිබීම අපි රටක් හැටියට ලබාගත් විශාල ජයග්‍රහණයක් කියන එක මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඒ සහනයන් අපි ලබා ගන්නා වගේම ඒ සහනයන් තුළ අපේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න අපි වගබලා ගන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම ධීවර කර්මාන්තය හරහා දැනට අපි මත්ස්‍ය අපනයන කරන ප්‍රමාණයට වඩා වැඩි වශයෙන් ලෝක වෙළඳපොළ තුළ අපේ රටේ එහෙම නැත්නම් මාළු පිළිබඳව වැඩි අවධානයක් යොමුලා තියෙනවා. ඒ නිසා ඒ ලෝකයේ අනික් රටවල් එක්ක තරං කරමින් මං හිතන්නේ මේ ලෝකයෙන් අපේ රටට තියෙන ඉල්ලුම ප්‍රයෝජනෙට ගනිමින් වැඩිපුර මත්ස්‍ය ප්‍රමාණයක් අපිට අපනයනය කරන්න පුළුවන්කම ලැබෙනවනම් අපට විශාල වශයෙන් විදේශ විනිමය ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ පිළිබඳව මං හිතන්නේ අපේ නව ආණ්ඩුවේ ඒ විෂය භාර අමාත්‍යමල්ලා දෙපළම මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා කටයුතු කරන්න ඕන කාලවකවානුවක්. ඒ වගේම අපි අපනයනය කරලා මුදලක් අපේ රටට ලබා ගන්නා වගේම අද අපේ රට අභ්‍යන්තරය ගත්තහම මං හිතන්නේ අපි සාමාන්‍ය ජනතාවත් එක්ක කතා කරද්දී සහ අපි සාමාන්‍ය ජනතාවගේ අදහස් වෙලා තියෙන්නේ මාළු විශාල වශයෙන් ගණන්. ඉතින් ඒ නිසා මේ මිල වැඩිකම නිසා අද විශාල ප්‍රෝටීන් බහුල ආහාරයක් වන ඒ මාළු පරිභෝජනය කරන්න, මත්ස්‍ය ආහාර පරිභෝජනය කරන්න ඒ දරුවන්ට ලබා දෙන්න තියෙන අවස්ථාව ගොඩක් ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා එක පැත්තකින් අපි අපනයනය කරලා විදේශ මුදල් අපේ රටට ගෙන්වා ගන්න ඒ ශක්තිය ලබා ගන්නා වගේම රට තුළ අපේ අහිංසක ජනතාවට විශේෂයෙන්ම දරුවන්ට මේ ප්‍රෝටීන් බහුල වෙච්ච මාළු ආහාරයට ගන්න පුළුවන් විදියට මිල අඩු මට්ටමකට ලබා දෙන්න විශේෂයෙන්ම ධීවර සංස්ථාව ඇතුළු ආයතන මැදිහත් වෙලා මීට වඩා වැඩි අවධානයක් යොමු කරලා කටයුතු කරන්න ඕනේ. ඒකදී අපි මැසිවිලි ගණනාවක් දකිනවා.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට තව විනාඩි දෙකක පමණ කාලය තිබෙනවා.
මොනතරම් මේ අවස්ථාවන් අපිට තිබුණත් මේ වෙනුවෙන් කරන්න ඕන ක්‍රමවේදයන් අපි හඹා යන්නේ නැහැ. දැන් හොයලා බැලුවොත් බෝට්ටු විශාල ප්‍රමාණයක් කැඩලා ගිහිල්ලා මේ පිළිබඳව ඒ කටයුතු කරන අවශ්‍ය මූලික අවශ්‍යතාවෙන් දිහා බලපුවාම ඒවා ඉතාම හොඳ මට්ටමකට අපිට ගේන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ලබා ගන්න සුදුසු ලබාගත යුතු නියම මත්ස්‍ය අස්වැන්න අද ලබා ගන්නේ නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට කරන්නේ ලබා ගන්න මත්ස්‍ය අස්වැන්න තුල අපනයනය කරන්න හොඳම නම්බර් 1 එහෙම නැත්නම් හොඳම ගුණාත්මක භාවයෙන් හෙබි මත්ස්‍ය ප්‍රමාණය අපි විදේශ රටවල් වලට යවනවා. එහෙනම් තුන්වෙනි පන්තියටත් වඩා පහළ මට්ටමේ ඇත්තටම මත්ස්‍ය ප්‍රමාණයන් එහෙම නැත්නම් මාළු තමයි අපේ රට අභ්‍යන්තරයට ඇවිල්ලා අපේ රටේ ජනතාව පරිභෝජනය කරන්නේ. ඒ නිසා ධීවර සංස්ථාවට දැවැන්ත වකීමක් තියෙනවා මේ දෙකම හොඳින් කළමනාකරණය කරගෙන මේ සාගර සම්පත් අපේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් විදියට පාවිච්චි කරන්න අපි ඒ නිසා විශේෂයෙන්ම මේ අපි මුලින් කියනවා වගේ හැමදාම කියනවා වගේ අපේ කෘෂිකර්මාන්තයට අපි තාම ක්‍රමවේදයක් හරියට හදාගන්න නැහැ වගේ අධ්‍යාපන ශෛක්ෂණයට හරියට ක්‍රමවේදයක් හදාගෙන නැහැ වගේ මේ ධීවර කර්මාන්තයටත් අපි නිසි ක්‍රමවේදයක් තාම හදාගෙන නැහැ. ඒ නිසා තමයි මේ විටින් විට මේ එක එක ප්‍රශ්න මතුවෙන්නේ. ඒ නිසා අලුත් ආරම්භයක් ගන්න වෙලාවක්, අලුත් රාජ්‍ය නායකයෙක් පත් වුණ වෙලාවක්, ඒ පත් වුණ රාජ්‍ය නායකයා විශේෂයෙන්ම එක් එක් ශේෂ්ඨවල පැහැදිලි ක්‍රමවේදයන් හදන්න ඕන කියන පැහැදිලි තත්ත්වයක ඉඳමින් එතුම් නායකත්වය දෙන කෙනෙක් හැටියට ඉන්න වකවානුවක මේ ධීවර කර්මාන්තයටත් පැහැදිලි ක්‍රමවේදයන් සකස් කරලා
කාලය අවසානයි.
වටේම තියෙන ඒ සාගර සම්පත රටේ ආර්ථිකය අපවට පත් කරගන්න අපි සියලු දෙනාම කැපෙන්න ඕනේ කියන එක මේලෑ මතක් කරන්න කැමතියි.
බොහොම ස්තුතියි. මීළඟට ගරු තුෂාර ඉඳුනිල් අමරසේන ඇත්තෝ ඔබතුමාට විනාඩි 9ක කාලයක් තිබෙන.
බොහොම ස්තුතියි ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි. අපේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා තමයි අපේ රටට කියන්නේ. එතකොට මේ මුතු ඇටය වටේටම තියෙන ඉන්දියන් සාගරය. එතකොට මේ ඉන්දියන් සාගරයෙන් මේ මුතු ඇටය ලබාගත් සම්පත් මොනවද කියන කාරණය අපි අදටත් කතා කරනවා. අපි මුහුදෙන් ඒ මුහුදු සම්පතෙන් සාගරයෙන් අපි ලබාගත් ප්‍රතිලාභ පිළිබඳව සෑහීමකට පත් වෙන්න පුළුවන්ද කියන කාරණය මම හිතන්නේ අපිට අදටත් අපිට කතා කරන්න සිද්ධ වෙන මාතෘකාවක්. විශේෂයෙන් GSP Plus සහනය ගැන කතා කරා. පහුගිය ආණ්ඩුව කාලේ ඒ ගත කරපු ඒ කටයුතු කරපු ඒ විදේශ ප්‍රතිපත්තීන් සහ ආණ්ඩුවේ ප්‍රතිපත්තීන් නිසා අපිට GSP Plus සහනයන් අහිමි වෙන තත්ත්වයකට අපිට පත් වෙලා තිබුණා. හැබැයි අපිට හැකි වුණා ඒ යුරෝපයේ සඳහා තිබිච්ච මත්ස්‍ය තහනම ඉවත් කරගන්න අපිට හැකියාවක් ලැබුණා. GSP Plus සහනයන් ඒවා අපිට ලබා ගැනීමේ අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒ වගේ විශාල ජයග්‍රහණ රාශියක් අපිට භුක්ති විඳින්න හැකියාවක් ලැබුණා. අපිට මත්ස්‍ය අපනයනයෙන් අපේ රටට අහිමි වෙලා ගිහිල්ලා තිබුණු විශාල මුදලක් අපේ රටට නැවත ආපහු ලබා ගැනීමට අපේ පහුගිය රජය කටයුතු කිරීම පිළිබඳව මම විශේෂයෙන් සන්තෝෂයට පත් වෙනවා. දැන් ඉතින් තියෙන්නේ අපේ අලුත් ආණ්ඩුවට ඒ තිබිච්ච කටයුතු ආපහු අඛණ්ඩව බිඳ වැටෙන්න දෙන්නේ නැතුව ඉස්සරහට අරගෙන යන එක තමයි මේගොල්ලන්ට කරන්න තියෙන්නේ. ඉතින් අපි සුබ පතනවා ඒ පිළිබඳව එහෙම කටයුතු කරයි කියන එක අපි විශ්වාස කරනවා. ඉතින් එකම මම ඔබතුමාට කතා කරද්දී දැන් අපි සාගරය දැන් අද ඇඟේ මාළු මේ සාගරයේ ඉන්න මාළු නෙමෙයි අද අද ඇඟේ මාළු නටන තත්වයකට අද පත් වෙලා තියෙනවා. මොනවාද මේ ගරු මූලාසනේ මන්දතුමනේ ඇඟේ මාළු නටන්නේ. ඇඟේ මාළු නටන්නේ දැන් අද අපේ මේ මහ පොළොවේ වැවෙන මේ වටවෙච්ච සාගරයෙන් වටවෙච්ච මහ පොළොවේ වැවෙන එළවලු ටික මිනිස්සු ගන්න කියපුවම තමයි ඇඟේ මාළු නටන්නේ. සාගරය වටේට තියෙන මේ මහ පොළොවේ තියෙන එළවලු ටික ගන්න කියපුවම තමයි ඇඟේ මාළු නටන්නේ. දැන් ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට එළවලු කඩ මංකොල්ලේ වාර්තා වුණා. ලංකාවේ ඉතිහාසයේ දැන් වෙනදා අපි ආරක්ෂක අංශවලට මුරකාවල් දැම්මේ ආරක්ෂක අංශවලින් එක්ක බැංකුවලට රත්තරන් බඩුව කඩවලට ඒ වගේ තැන්වලට තමයි අපි අපේ මුරකාවල් දැම්මේ. හැබැයි දැන් මේ රට එළවලු කඩ මංකොල්ල කන තත්ත්වයකට අද අපේ රට පත් වෙලා තියෙන බොහොම අපෝරොයි. මේ වර්තමාන ආණ්ඩුව අලුත් ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ තමයි මේ එළවලු කඩ මංකොල්ල කන තත්ත්වයකට පත් වුනේ. මේ ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකා ලංකාවයි කියලා කියනවා. මේ මාතෘ භූමිය උලාගෙන හපාගෙන මේක බදාගෙන කන්න ආපු කට්ටිය මේ මහ පොළවෙන් ඉපදිච්ච අපේ මේ මාතෘ භූමියෙන් ඉපදිච්ච එළවලු ටිකේ මිල පිළිබඳව අපි කතා කරනකොට අද අපේ ඇඟේ මාළු නටනවා කියන එක මම කියන්න කැමති ගරු මන්දේතුමනි. මම ගෙනාව එළවලු මල්ලක්. මේ පාර්ලිමේන්තුවට මම ගෙනාව එළවලු මල්ලක්. මේකේ තියෙනවා මේ එළවලු මල්ලේ තියෙනවා බටු. ඔබතුමා දන්නවද ඔබතුමා මං හිතන්නේ මේ මහ පොළවේ පුද්ගලයෙක් හැටියට මේ බටු කිලෝ එකක් ගරු මූලාසනේ මන්ත්‍රීතුමනේ රුපියල් 400යි. බටු කිලෝ එකක් රුපියල් 400යි මේ මහ පොළවේ. අපි දැන් මේ බටු මේ මහ පොළවේ වැවෙන්නේ නැත්නම් අපි මූදේ අපි සාගරේ හැරි මේවා වවන්න ඕනේ. අපි සාගරේ හැරි මේවා වවන්න ඕනේ. දැන් මේ තමුන්නාසරය කාලේ මේ මහ පොළවේ වැවෙන්නේ නැත්නම් අපි මේවා සාගරේ හැරි වවන්න අපි මේවට
කාංචන විජේසේකර
මන්ත්‍රීතුමනි දැන් මේ සභා ගර්භය ඇතුළට මේ ගේන්න පුළුවන් ද්‍රව්‍ය සහ ගේන්න බැරි ද්‍රව්‍ය තියෙනවා. ඔබතුමා මේ පිළිබඳ පරීක්ෂණයක් කරන්න මෙතුමා සංගවගෙන මේ සභාවම අනාරක්ෂිත කරලා මේ වගේ දේවල් ගෙනාවේ කොහොමද කියලා. ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් කරන්න කරු.
හොඳයි ඒ සම්බන්ධයෙන් මම
අනාරක්ෂිතභාවයක් ඇති වෙන්නේ නැහැ. තමුන්නාසල මේ මිරිස් කුඩු ටික ගේන්න පුළුවන් නම් තමුන්නාසලට උල්පිහි ගේන්න පුළුවන් නම් බෝංචි කරලකින් මට මේ සභාවේ අනාරක්ෂිතභාවයක් ඇති කරන්න බෑ. ගරු මූලාසනේ මන්තුමනි බෝංචි අද වෙළඳ පොලේ කිලෝ එකක් රුපියල් 350ක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට මංගාව තියෙනවා ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි කැරට්. ඔබතුමාට මම කියන්නේ අද මේ කැරට් කිලෝ එකක් මේ විවෘත වෙළඳ පොලේ රුපියල් 600යි. මේ ලෝකෙන් උතුම් රට ලංකාවයි. සාගරයක් මැද පුංචි රටක් ඇත. මේ සාගරයක් මැද තියෙන පුංචි රටේ තමයි මේ කැරට් කිලෝ එක රුපියල් 600යි අද මේ සාගරයක් මැද තියෙන පුංචි රටේ. එකම මම ගෙනා මේ අර හීන මිරිස් කරලා හීන මිරිස් කිලෝ එක රුපියල් 550යි. මේ සාගරයක් මැද තියෙන පුංචි රටේ තමයි මේ මිරිස් කිලෝ එකක් රුපියල් 550ට ගිහිලා
තියෙන්නේ.
ඔව් ඒක තමයි මට ආරක්ෂාව අවශ්‍යයි. මේකට ගේන එක ආරක්ෂාව නෙමෙයි මට මේ ටික ආපහු අරන් යන්න ආරක්ෂාව අවශ්‍යයි මට. මේ මංගාව තියෙන රත්තරන් වගේ එළවලු ටික ආපහු අරන් යන්න. එතකොට මංගාව තියෙන ලේස් මේ මට මෙතන මංගාව තියෙන ලේස් ඔව් ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි මේ ඔබතුමාට මම කියන්නේ මේ ලේස් කිලෝ එකක් අද මේ වෙනකොට රුපියල් 750යි.
මොනවා
රුපියල් 750යි. ඉතින් කොහමද මේ සාගරයක් මැද සාගර සම්පත් ගැන කතා කරන්නේ. අය සාගරයක් මැද තියෙන පුංචි රටේ තමයි මේ වැවෙන ඒ වගේ අද මිල මේ මාස දෙකට මේ මිල ගණන් ඉහළ ගිහලා තියෙන්නේ. ඒකම තව තියෙනවා බඩු ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි මංගාව තියෙනවා තක්කලි. මේ තක්කලි ඔබතුමා දන්නවද මේ සාගරයක් මැද තියෙන පුංචි රටේ අද තක්කලි කිලෝ එක 470යි. තක්කලි කිලෝ එක රුපියල් 470යි. ඒකම ගරු කතානායකතුමනි මෙතන තියෙන වටිනාම වහන්නේ මම බොහොම සුරක්ෂිතව තමයි අරන් ආවේ. මේ මංගාතරා ලෝනෝ රත ලෝනෝ රත ලෝනෝ කොහමද සැපද? රතු ලෝනු ලාභයිද? දැන් අපි දැක්ක මහින්ද රාජපක්ෂ මහත්තයා පහුගිය මැතිවරණ වේදිකාවේ ජනාධිපතිවරණ වෙලාවේ රතු ලෝනු පෙන්වන්න කොහමද සැපද? රතු ලෝනු කෑවද? එහෙම තමයි අහන්නේ. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයලා රතු ලෝනු මේ පොල් ගස් වගේ මේ මාස ගණන් බහින්නේ නැහැ. ඒවා දවස් 40යි 45යි මේ කැටි කාල මාසෙ දෙකයි ඒවා කැටි කාලින භෝග. ඒවා කැටි කාලින භෝග. දැන් තමුන්නාසල සරසම් කරන්න මේ මහ මහ සාගරේ හරිය දැන් මේ තමුන්නාසල බලයට ආවට පස්සේ මේ මහ පොළොවේ මේක වැවෙන්නේ නැත්තම් මේවා ප්‍රශ්නයක් තියෙනවා නම් රතු ලෝණු කිලෝ එක රතු ලෝණු කිලෝ එක රුපියල් 600යි ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි. මෙන්න දැන් කොහොමද අපේ අහිංසක මිනිස්සේ ජීවත් වෙන්නේ? අද මගුල් ගෙදරකට ගියපුවාම අර කෑම කන අර බෙදා බෙදලා දෙන කෑම කඩේකට ගියපුවාම මස් කෑල්ල මාළු කෑල්ල තමයි ඒ කඩේ ඉන්න සේවකයා විසින් පිඟාන
බෙදුවේ. ඔබතුමාට තව විනාඩියක් තිබෙනවා ගරු මන්ත්‍රීතුමා.
මස් කෑල්ල මාළු කෑල්ල තමයි කඩේ ඉන්න සේවකයා අර පිඟානට බෙදුවේ. හැබැයි අද බෝන්චි එකෙන් පටන් ගත්තාම බටු එකෙන් පටන් ගත්තාම සේවකයෙක් තමයි බෙදන්නේ. අර බෙදාගෙන කන කෑමගේ සේවකයෙක් තමයි බෙදන්නේ කෑමට එළවලු ටික. බැරි වෙලාවත් බෝන්චි දෙපාරක් බෙදාගත්තොත් අර කඩේ මුදාලි දෙපාරක් රවනෝ. හදිසිය දාන ගෙවල් ඇති වෙනෝ. මල ගෙවල් මගුල් ගෙවල් ඇති වෙනෝ. අද මිනිස්සු කන්නේ කොහොමද? අද මිනිස්සු සම්පූර්ණයෙන් මේ ගස්වල තියෙන පොලොස් ගැට විවිධ කොළ වර්ග කවදාවත් භාවිතා නොකරපු දැන් අන්තිමට තනකොළ කන්න පෙර යුගයකට තමයි අද මේ ආපු මේ ආණ්ඩුව මේ මිනිස්සු පත් කරලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන් මම ඔබතුමාගෙන්
ගරු මන්ත්‍රීතුමා කාලය අවසානයි.
මට සම්ප්‍රදායයි. මම ඔබතුමාගෙන් ඉල්ලනවා. මම ගාව විශාල මේ කාලයේ හැටියට ජීවිතයට පවා තර්ජනයක් ඇති වෙන බඩු බහන්න තෝගයක් තියෙනවා. මට මේ ටික ආය ආපහු සුරක්ෂිතව මට ආපහු අරගෙන අවශ්‍ය වෙන ආරක්ෂාව මට ලබා දෙන්න කියලා ඉල්ලා සිටිමින් මගේ වචන සුවපේ මම අවසන් කරනවා.
බොහොම කථානායකතුමාගේ අවධානයට යොමු කරන බොහොම ස්තුතියි. මීළඟට ගරු සනත් නිසාන්ත අමාත්‍යතුමා ඔබතුමාටත් ලැබෙන කාල වේලාව විනාඩි 12යි.
ගරු මුලාසන මන්ත්‍රීතුමනි, අවස්ථාව ලබා දීම පිළිබඳව හදවතින් මේ ස්තුතිය පුද කරනවා. මම හිතන්නේ අපේ දීවර පනත කාලෙන් කාලෙට ගැළපෙන ආකාරයට සංශෝධනය කරනවා. මම හිතන්නේ මේ පනත ඒ යුගයේ අවස්ථාවේ අනුව සංශෝධනය වෙන වෙලාවේදී ඒ සඳහා අදහස් දැක්වීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිය පුද කරන ගමන්ම මම හිතන්නේ අපේ මේ ගෞරවනීය සභාවේ යම් යම් මන්ත්‍රීවරු මේ දීවර විශේෂ සම්බන්ධව සහ අනිකුත් කාරණා සම්බන්ධව කතා කරපු කාරණා පිළිබඳව උත්තර දෙන්නත් මම අවස්ථාවක් කරගන්නවා. මම හිතන්නේ අපේ වයම් පළාතේ මගේ සහෝදර මන්ත්‍රීතුමා එතුමා මගේ වයම් පළාත් සභාවේ මගෙත් එක්ක එකට හිටව මන්ත්‍රීවරේ අයිතන එතුමගේ දැනුමේ අවබෝධයේ අඩුපාඩුවක් නැහැ. එතුමට උපාධියකුත් තියෙනවා මම දන්න හැටියට. හැබැයි පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ගැටලුවක් තියෙනවද දන්නේ නැහැ. මේ ආණ්ඩුව ඇවිල්ලා මාස දෙකෙන් එළවලු මිල උඩු යටිකුරු කරන්න, පළතුරු මිල අඩු යටිකුරු කරන්න තමුන්නාන්සලා කරපු ආණ්ඩුවේ තමුන්නාන්සලා පෝර සහනාධාරයේ කපලා ඒ වගේම පෝර සංස්ථාවට බිලියන 600ක් පොල්ල තියලා පෝර සංස්ථාව විනාශ කරලා යන්න එපා චුට්ටක් අහලා එන්න ගර්මන්තුමා මොන්නේ ඉරිංග එංග පෝරේ. ඒ නිසා එහෙම පොල්ල තියපු ආණ්ඩුවක් අද ඇවිල්ලා ලැජ්ජ නැතුව කියවනවා. ඒ වගේම අර අපේ රංජන් රාමනායක එමතුමා එතුමාගේ තිබිච්ච අශීලාචාරකම එතුමාගේ තිබිච්ච නැහැදිච්චකම එතුමා කරපු ඒ අසංවර කරුණු කාරණා මේ රට තුල ජනතාව දැනුවත් වෙන වෙලාවේදී ඒ පිළිබඳව තව තවත් ගෙනල්ලා මම හිතන්නේ හතර අතේ ගෑවා කියලායි මම කල්පනා කරන්නේ. විශේෂයෙන්ම අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා කියන්න ලැජ්ජ හිතෙන තත්ත්වයක අද පත් වෙලා තියෙන්නේ. මේ අපේ සමහර මන්ත්‍රීවරු සමහර උදවිය හැසිරෙන ආකාරය පිළිබඳව දැක්කහම ඒ නිසා නිරෝෂන් පෙරේරා අපේ ගරු අමැතිතුමා තහනම් පන්න ක්‍රමයේ පිළිබඳව කතා කරා. මෙතන එතුමලා වසර පහක කාලයක් ආණ්ඩුව කරපු කාලේ ඒ තහනම් පන්න ක්‍රම සමහර තහනම් පන්න ක්‍රම නීතියානුකූල කරන්න කියලා අපේ නිලධාරීන්ට බලපෑම් කරලා අපේ නිලධාරීන්ට තර්ජනය කරලා සමහර ඒ පන්න ක්‍රම ඒ දැල්වල ඇහි ප්‍රමාණය එහෙට මෙහෙට කරලා ඒ තහනම් පන්න ක්‍රම නීතියානුකූල කරපු ආණ්ඩුවක්. ලයිලා සුරුක්කු නීතියානුකූල කරපු ආණ්ඩුවක්. ඒ ලයිලා සුරුක්කු දැල් නීතියානුකූල කිරීම සඳහා ඒ සමහර උදවිය පගාව ජරාව ගත්ත ආණ්ඩුවක්. ලැජ්ජ නැතුව අද මෙතනට ඇවිල්ලා තහනම් පන්න ක්‍රම පිළිබඳව කතා කරන්න ආවා. ඒ වගේම හලාවත ඇන්ටනීගේ මරණය පිළිබඳව කතා කරා. හලාවත ඇන්ටනී මැරිච්ච ගමම්ම හලාවත ඇන්ටනී එක්සත් ජාතික පාක්ෂිකයෙක් කරගත්ත ඒ උදවිය. එදා ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලේ ඉහළ යනකොට ලංකාවේ මිනිස්සුන්ට දරා ගන්න බැරි තරම් ඉන්ධන මිල ඉහළ යනකොට ඒ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා එළියට බැහැපු ධීවරයින් අයුතු විදිහට පෙළගස්වලා ඒ සමහර බංකොලොත් දේශපාලන පක්ෂ කරපු කාරණාව නිසා තමයි ඇන්ටනී වගේ තරුණයින් මැරෙන්නට සිද්ධ වුණේ. පැහැදිලිව කියන්න ඕන ඇන්ටනීගේ මරණය එක්සත් ජාතික පක්ෂය මාකට් කරන්න ගියාට මැරිච්ච ඇන්ටනී එක්සත් ජාතික පාක්ෂිකයෙක් කරන්න ගියාට ඇන්ටනීගේ දේශපාලන මතය ඇන්ටනී දරපු දේශපාලන ස්ථාවරය ඇන්ටනී අපිත් එක්ක හිටපු කෙනෙක්. ඇන්ටනීගේ බාප්පා සේතන් කියන්නේ මගේ කලාප නායකයා හලාවත ගොඩවැල්ලි. සේතන්ගේ අයියාගේ පුතා තමයි ඇන්ටනී. සයි ඇන්ටනීගේ මරණය ඉතාමත්ම අවාසනාවන්ත මරණයක්. ඒ මරණයට වග කියන්න වෙන කවුරුත් නෙමෙයි ජනතාව අතරේ බංකොලොත් වෙලා තිබෙන මේ බංකොලොත් දේශපාලන පක්ෂ තමුන්ගේ ඒ පටු ආකල්ප පටු අවශ්‍යතාවයන් මුදුන්පත් කර ගැනීම සඳහා දීවරෙන් පාවිච්චි කරපිගේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ කියන කාරණය මතක් කරන්න ඕන. ඒ වගේම අපේ අඩික්කල නාදන් ගරු මන්ත්‍රීතුමාගේ කතාවේදී කිව්වා උතුරට අඩුවෙන් සැලකුවයි කියලා. උතුරට අඩුවෙන් සැලකුවයි කියලා කියන්න මම හිතන්නේ උතුරේ ඉන්න මහජන නියෝජිතෙන්ගෙන් ඒ ගැන හඬක් නගන්න තියනවා නම් අයිතියක් තියෙන කෙනා අපේ ඩග්ලස් දේවානන්ද මැතිතුමා. එතුමා හැමදාම මේ බෙදුම් වාදයට විරුද්ධව ත්‍රස්තවාදයට විරුද්ධව කතා කරපු කෙනෙක්. එතුමා මේ රට ඒකීය රටක් හැටියට තියෙන්න ඕනයි කියලා විශ්වාස කරපු කෙනෙක්. සමහර උදවිය හිටියා අදත් ඉන්නවා ඒ උදවිය කියන්නේ උතුරට සංවර්ධනය වුණේ නැහැ කියලා. උතුරට පළාත් සභා ක්‍රමය හරහා ලැබෙන මුදල් ටික වසර අවසානයේ අපි සොයලා බලපුවාම 165ක් 70ක් නැවතවතාවක් ආපස්සට ඇවිල්ලා තියෙනවා. ඔවුන්ගේ මතය වෙන්නේ මේ රජයන් රාජ්‍යයන් එහෙම නැත්නම් ආණ්ඩුවකින් කරන සංවර්ධන ව්‍යාපෘතිය නෙමෙයි මේකට එකම විසඳුම ඊලාම් රාජ්‍ය දෙන එක කියලා. ඒ නිසා ඒ උදවියට අපි අනාගතේ අපි වැඩ කරලා පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි ගාව හොඳ සැලසුම් තියෙනවා. ඩග්ලස් දේවානන්ද මැතිතුමා මගේ කැබිනට් ඇමතිවරය හැටියට එතුමාගේ ලොකු උවමනාවක් තියෙනවා මේ උතුරේ ජනතාව වෙනුවෙන් ඒ අයගේ දැවෙන ගැටලු निराකරණය කරන්න. ඒ සඳහා අපි විශාල වැඩපිළිලක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම අපි කලපු සංවර්ධන ව්‍යාපෘතිය ඒ හරහා මිලියන 3000ක් කියන්නේ රුපියල් වලින් ගත්ත රුපියල් 130000ක විතර විශාල දැවැන්ත මුදලක් තියෙනවා. මේ මුදල ගෙනහිල්ලා උතුරට හලද්දි උතුරු ප්‍රදේශයේ සංවර්ධනය කරද්දි මයිතර උතුරේ මහජන නිවේදනය ඇස්සරෙයි කොහොමද සංවර්ධනය කරන්න කියලා. ඒ වගේම අද මේ වෙද්දී අපි කාන්තා සංවිධාන වැඩපිළිවෙල උතුරේ යාපනයේ දිස්ත්‍රික්ක අද ආරම්භ කරලා තියෙනවා. ඒ ග්‍රාමීය ආර්ථිකයේ ශක්තිමත් වෙද්දී දුප්පත් දීවර කාන්තාව දෙපයින් නැගී සිටින්න පුළුවන් වැඩපිළිවෙල හැදෙද්දී මයිතර උතුරේ මිනිසුන්ට ඇස්සරෙයි සමහර වෙලාවට හැමදාම රාජපක්ෂ විරෝධීව ඡන්දේ පාවිච්චි කර මුදවියට ඒ අය ගත්ත තීන්දුව වැරදි කියලා හිතේවි මේ සංවර්ධන ව්‍යාපෘතිය උතුරට එද්දි කියන කාරණය අපේ අඩික්කල නාදන් මන්තුමාට අපි මතක් කරන්න ඕන. ඒ වගේම නිහල් ගලප්පත්තියේ සහෝදරය අපේ ගරු මන්තුමා එතුමාගේ මම හිතන්නේ සංඛ්‍යාලේඛන තොරතුරු වැරදි. එතුමා කියපු හැටියට අපි මත්ස්‍ය ආනයනයේ වැඩි අපනයනයේ අඩුයි කියලා තමයි එතුමා මේ සභාවට ගෙන හැරපෑවි. අපි මේ පිළිබඳව හදිසි අපි තොරතුරු ගෙන්න ගත්තා. එතන අපි 2019 වසර වෙනකොට මත්ස අපනයනයේ ආනයනයේ ගත්තහම රුපියල් මිලියන 36000යි දළ වශයෙන්. මත්ස අපනයනයේ ගත්තහම දළ වශයෙන් රුපියල් මිලියන 48000යි. ඒකේ පරතරය ගත්තහම රුපියල් මිලියන 15000කට ආසන ප්‍රමාණයක් අපි තුල තියෙනවා. ඒ නිසා ආනයනට වඩා අපනයනෙ වැඩි. කොහොම නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ කීප ගුණයකින් අපේ අපනයනය වැඩි කරන්න. ප්‍රධාන වශයෙන් අපනයනෙන් අපි සල්ලි හම්බ කරද්දි ප්‍රධාන තැනක් ගන්නවා මේ ඉස්සන් කර්මාන්තය. මට මතකයි එදා මම පළාත්දිවර ඇමතිවරයාට වැඩ බාරගද්දි අපේ රට ඇතුලේ ඉස්සන් නිෂ්පාදනය තුළ මෙට්‍රික් ටොන් 1500යි. අපි පාවිච්චි කරපු යම්කිසි උපාය මාර්ග නිසා අපට පුළුවන්කම ලැබුණා මේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 8000 දක්වා වැඩි කරන්න. 1500 තිබුණු නිෂ්පාදනය අපි මෙට්‍රික් ටොන් 8000 දක්වා වැඩි කෙරුවා. ඒ සඳහා අපි මේ වෙද්දී සැලසුම් කරලා තියෙනවා ඉස්සන් වර්ග ආනයනය කරලා. මේ සුදුබුල්ලි වෛරසය නිසා නිෂ්පාදනය අඩු වෙලා තිබිච්ච ඉස්සන් කර්මාන්තය ඉස්සන් අපනයනය වැඩි කිරීම සඳහා විශේෂ සුදුබුල්ලි වෛරසයට ඔරොත්තු දෙන වර්ගයේ ඉස්සන් වර්ග අපි මේ වෙද්දී මෞසත්ව ආනයනය කරලා තියෙනවා. SPF මොනඩොන්, SPF වනමි වගේ ඉස්සන් වර්ග අපි ආනයනය කරලා ඒ හරහා මේ නිෂ්පාදනය මේ වගේ 10 ගුණයකින් වැඩි කරන්නයි අපේ ඉලක්කය තියෙන්නේ. අපේ ඉලක්කය මේ වසර 5 සම්පූර්ණ වෙද්දී ඉස්සන් අපනයනයේ විතරක් මෙට්‍රික් ටොන් ලක්ෂය දක්වා වැඩි කරන්න. ඒ වගේම මිරිදිය දිවර කර්මාන්තය ගත්තාම මිරිදිය දිවර කර්මාන්තේ වැව් 30000කට ආසන්න ප්‍රමාණයක් තිබුණත් මේ අතරින් වැව් 10000ක් විතර තියෙනවා නිත්‍ය ජලාශ සහ කාලීන ජලාශ හැටියට මත්ස්‍ය පැටවු තැන්පත් කරන්න පුළුවන් ඒවා. මේවා අතරින් හරියට අපි තාම වැව් 2000කට අවශ්‍ය මාළු පැටවු ටික දාලා නැහැ. ඒ නිසා අපි ඉලක්ක කරනවා ඒ අවශ්‍ය වැව් 10000ක් තෝරගෙන එයින් විශාල ප්‍රමාණයක් ඉස්සන් මිරිදිය ඉස්සන් වැව් තුල බෝ කරන්න. ඒ සඳහා
ගරු ඇමතුමා තව විනාඩි 2යි ඔබතුමා.
විශාල ඉල්ලුමක් අපිට තියෙනවා. චීනය වගේ රටවල් අපෙන් විශාල වශයෙන් ඉල්ලනවා. ඒ නිසා අපිට මිරිදිය ඉස්සන් නිෂ්පාදනය කරලා අපි මෙට්‍රික් ටොන් 250ක් තමයි දැනට අපනයනය කරන්නේ. අපේ ඉලක්කය මෙට්‍රික් ටොන් 10000 දක්වා මිරිදිය ඉස්සන් අපි අපනයනය කරන්න. ඒ වගේම මේ තහනම් පන්න ක්‍රම අපි නතර කරලා ඒ වගේම අපි මේ පනත් ප්‍රඥප්ති සංශෝධනය කරලා ඒ වගේම ඒ සමහර සංචාරක මුවාවෙන් ඇවිල්ලා මේ විනාශ කරන මත්ස්‍ය සම්පත සමහර සංචාරකයෝ ඒ අය සංචාරකයෝ විලාසෙන් නවට යාලා ඇත්තටම මහ ලොකු සල්ලිකාරව නෙමෙයි. එයාලා ටිකට් එක විතරක් දාගෙන මෙහි අපේ රටේ තියෙන මාළු ටික අල්ලයි යන තමයි එයාලා එන්නේ. ඒ නිසා තමයි අපි මේ පනත් ප්‍රඥප්ති සංශෝධනය කරලා අපි මේවා වෙනස් කරලා ජනතාවට හිතවාදී විදිහට දීවර ජනතාවට ඔවුන්ගේ ශක්තිය වැඩි කරන විදිහට අපි පනත් ප්‍රඥප්ති සංශෝධනය කරලා තියෙන නිසා. එනිසා අපි ගලප්පති සහෝදරයා කිව්වා ඉන්දියාවට ගිහිල්ලා අපේ අතිගරු ජනාධිපතිතුමා කිව්වයි කියලා බෝට්ටු 600ක් නිදහස් කරන්නයි කියලා. එනිසා අපි රටවල් දෙක අතරේ සමහර ගනුදෙනු කරනකොට අපේ දීවරෝ එහෙ අහුවෙනවා, එහෙ දීවරෝ මෙහෙ අහුවෙනවා. නිසා ඒ වෙලාවේදී සමහර අය දීවරෙන් නිදහස් කරගැනීම සඳහා අපි රාජතාන්ත්‍රික වශයෙන් කතා කරනවා. හැබැයි අපි කොහෙවත් රටක් ඉස්සරහ අපිට දන ගහලා නැහැ. කොහෙවත් රටක් ඉස්සරහ අපිට අපි දෙකට නැමිලා නැහැ. ඒ අයගේ කාලේ වගේ මේ අපේ සාගර සම්පත විනාශ කරනකම් බෝට්ටු 1000 ගාණක් ඇවිල්ලා මඩ්ට්‍රෝලින් කරලා මුහුදු පතුල විනාශ කරනකම් අපි ඇස්කම් වහගෙන ඉඳලා
නැහැ කියන කාරණේ ඇමතුමා කාලේ අවසානයි.
ඉතාමත්ම පැහැදිලිව කියන්න ඕන. ඒ නිසා අවස්ථාව ලබා දීම පිළිබඳව ගරු ඔබතුමාට ස්තුතිය පුද කරමින් මා නිහඬව ස්තුති.
බොහොම ස්තුතිය ඔබතුමාට. Honorable H. Siridhanan, you have 14 minutes on.
ගෞරව තලමිදාංගම උරුමකර අවர்களே, தினம் கடற்தொழில் சம்பந்தமான சட்ட ஒழுங்குகள் விதிகள் தொடர்பாக இருந்தாலும் கூட நான் ஒரு விடயத்தை முன்வைக்க முதலில் விரும்புகிறேன். கடந்த 2020 சனிக்கிழமை, ஜனவரி மாதம் 18 சனிக்கிழமை ஜனாதிபதியுடன் இந்த நாட்டினுடைய ஐநாவுக்கான வதிவிட பிரதிநிதி ஹன்னா சிங்கர் அவர்கள் உரையாடியதன் அடிப்படை இந்த காணாமல் போனோர் தொடர்பிலே ஜனாதிபதி அவர்கள் வெளிப்படுத்தியிருக்கிற கருத்து தொடர்பாக 2020 ஜனவரி 20 யாழ்ப்பாண தினக்குரல் பத்திரிகையிலே ஒரு செய்தி வெளிவந்திருக்கிறது.
ஓட பிளீஸ் தருமயந்த திசாநாயக மந்திரி துமா மூலாசனி.
கருமத்துமா கதாகரான
காணாமல் போனோர் எல்லோரும் இறந்து விட்டனர். அவர்கள் இந்த நாட்டிலே இல்லை என ஜனாதிபதி அண்ணா சிங்கர் அவர்களிடம் குறிப்பிட்டதாக அந்த பத்திரிகையிலே மிக விலாபாரியாக இந்த செய்திகள் முன்வைக்கப்பட்டிருக்கிறது. இந்த நாட்டிலே 2008 2009 ஒரு பாரிய இன அழிப்பு யுத்தம் நடைபெற்றது. கடந்த 30 மேலாக இங்கு தமிழ் மக்கள் பாரிய அளவிலே கொல்லப்பட்டார்கள். அவர்கள் மீது பல்வேறுபட்ட இடங்களிலே இனப்படுகொலைகள் மேற்கொள்ளப்பட்டது நாடறிந்த உலகறிந்த விடயம். இதனை யாரும் மறுப்பதற்கும் இல்லை, யாரும் நிராகரிக்கவும் முடியாது. அவ்வாறான ஒரு இறுதி யுத்த காலத்தில் 2009 பல்வேறுபட்ட தரப்புகளால் பொதுமக்கள் மற்றும் இராணுவத்தினர் இவர்களால் சரணடைந்த பொதுமக்களும் போராளிகளும் கொல்லப்பட்டிருக்கிறார்கள் அல்லது காணாமல் ஆக்கப்பட்டிருக்கிறார்கள். சரணடைந்ததுக்கான ஆதாரங்கள் உண்டு என்பதை பல்வேறுபட்ட சாட்சியங்கள் சொல்லியிருக்கின்றன. குறிப்பாக ஜனாதிபதி இப்பொழுது ஒரு புதிய கண்டுபிடிப்பாக இந்த நாட்டினுடைய ஜனாதிபதி யாரும் இல்லை, கொல்லப்பட்டுள்ளார்கள் என்று சொன்னால், இந்த நாட்டுக்குள்ளே கொண்டுவரப்பட்ட யுத்தம் நடந்த பொழுது முள்ளிவாய்க்காலிலும் வவுனியாவிலும் ஒப்படைக்கப்பட்டவர்கள் எங்கே என்பதற்கு அவருடைய பதில் என்ன? தாய் தந்தையர்களால் ஒப்படைக்கப்பட்டவர்கள், மனைவிமாரால் ஒப்படைக்கப்பட்டவர்கள், பிள்ளைகள் தாய் தந்தையர்களை ஒப்படைத்திருக்கிறார்கள், தாய் தந்தையர்கள் பிள்ளைகளை ஒப்படைத்திருக்கிறார்கள். இவ்வாறானவர்களுக்கெல்லாம் என்ன பதிலை இந்த அரசாங்கம் சொல்ல இருக்கிறது? குறிப்பாக வணக்கத்துக்குரிய பிரான்சிஸ் அடிகளார் தலைமையிலே 56 மேற்பட்ட போராளிகள் சரணடைந்து அவர்கள் கொண்டு செல்லப்பட்டதற்கான ஆதாரங்கள் உண்டு. அதே கால பகுதியிலேயே விடுதலை புலிகளுடைய மூத்த உறுப்பினராக இருந்த பாலகுமாரன் அவர்களும் அவருடைய மகன் சூரியதேவன் அவர்களும் இராணுவத்திடம் சரணடைந்திருந்த பொழுது இராணுவ சப்பாத்துக்கால்களோடும் இராணுவ உடுப்புகளோடும் நிற்கின்ற இராணுவத்தினர் சுற்றி நிற்க எடுக்கப்பட்ட புகைப்படம் அந்த காலத்திலே லங்கா கார்டியன் பத்திரிகையிலே வெளிவந்திருந்தது. இதனை விட அப்பொழுது பிபிசியினுடைய செய்தியாளராக இருந்த பிரான்சிஸ் கரிசன் அவர்கள் தன்னுடைய ட்விட்டரிலும் இந்த படங்களை வெளியிட்டு இந்த நாட்டிலே இவர்கள் சரணடைந்திருந்தார்கள், அரசாங்கத்திடம் சரணடைந்த இவர்கள் எங்கே என்பதற்கான பல்வேறுபட்ட விடயங்கள் முன்வைக்கப்பட்டன. இவ்வாறு பல ஆயிரக்கணக்கானவர்கள் சரணடைந்து இன்று காணாமல் போயிருக்கிறார்கள். அவருடைய தாய் தந்தையர்கள் இன்று 1200 நாட்கள் எட்டும் நிலையிலே அவர்கள் வவுனியா, முல்லைத்தீவு, யாழ்ப்பாணம், கிளிநொச்சி, திருவோணமலை, மட்டக்களப்பு என்று அவர்கள் போராடி கொண்டிருக்கிறார்கள். ஒரு பெரிய பொய்யை மறைத்து சொல்லுகின்ற இந்த நாட்டினுடைய ஜனாதிபதி தான் அப்பொழுது பாதுகாப்பு அமைச்சின் செயலாளராக இருந்து இந்த யுத்தத்தை வழிநடத்தினார். இந்த யுத்தத்திலே இவ்வளவு படுகொலைகளை செய்தார். சின்னம் சிறார்களுக்கு உணவு வழங்காமல் கொலை செய்தார். எத்தனையோ பேரை கைது செய்யப்பட்ட பின்பாடு கொலை செய்தார் என்ற குற்றச்சாட்டுகள் எல்லாம் அவர் மேல் இருக்கிற நிலையிலே இவ்வாறான ஒரு அவருடைய அடிப்படையற்ற இந்த கருத்தை நாங்கள் வன்மையாக கண்டிக்கிறோம். மிக முக்கியமாக 2015 இலங்கையினுடைய அப்போதைய வெளிநாட்டு அமைச்சராக இருந்த அமைச்சர் அவர்களால் மங்கள சமரவீர அவர்களால் ஐக்கிய நாடுகள் சபையிலே சொல்லப்பட்டது, நாங்கள் இந்த காணாமல் போனவர்கள் போர்க்குற்றங்கள் தொடர்பிலே விசாரணைகளை நடத்துகிறோம், சர்வதேச நாடுகளுடைய ஒத்துழைப்பை பெற்றுக் கொள்கிறோம் என்றெல்லாம் ஒப்புதல் வழங்கப்பட்ட பிற்பாடுதான் இந்த போர்க்குற்ற விசாரணைகள் தொடர்பான நடவடிக்கைகள் கூட கொஞ்சம் வேகப்படுத்தப்பட்டு ஒரு நியாயமான முறையிலே நீதியின் அடிப்படையிலே கொண்டு வரப்பட்டது. ஆனால் இவையெல்லாம் ஒரு நாட்டிலே நடந்த அரசு ஏற்றுக்கொண்ட பிற்பாடு, அந்த அரசை பிறகு ஏற்றுக்கொள்ளுகின்ற இன்னொரு தரப்பு நிராகரிப்பதாக குறிப்பிடுவது மிக கூடிய அளவிலே இந்த நாட்டுக்கான ஒரு அபகீர்த்தியை அல்லது ஒரு அநியாயத்தை சொல்லுகிறது என்பதைத்தான் நான் இந்த இடத்திலே பதிவு செய்ய விரும்புகிறேன். கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இந்த ஐக்கிய நாடுகளுடைய மனித உரிமைகள் ஆணையாளர் அந்த காலகட்டத்திலே 2014-15 அப்பொழுது அவர் தன்னுடைய 3 பிரதிநிதிகளை நியமித்திருந்தார். மாட்டி அட்டிசாரி, ஹஸ்மா ஜஹாங்கீர், சில்வியா ஹாட்ரைட் இவர்களின் மேற்பார்வையில் ஷண்டா வெல்டாலினால் எழுதப்பட்ட ஐநா மனித உரிமை உயர் சாணிகளுடைய அறிக்கை அன்று மிக தெளிவாக பல்வேறுபட்ட விடயங்களை சொல்லியிருந்தது. இவ்வாறான ஜஸ்மின் சூக்கா போன்றவருடைய அறிக்கைகளையும் பல்வேறுபட்ட தரப்புகளுக்கு பல தடவைகள் சொல்லப்பட்டிருக்கிறது. ஜஸ்மின் சூக்கா அவர்கள் பல ஆதாரங்களோடு இங்கிருந்த பல கொலை முகாம்கள், சித்திரவதை முகாம்களை படங்களோடும் ஆதாரங்களோடும் கூட வெளியிட்டிருக்கிறார்கள். இவ்வாறான சம்பவங்கள் நடைபெற்றிருக்கிறது. பல்வேறுபட்டவர்கள் சரணடைந்ததற்கான ஆதாரங்கள் உண்டு. கண்கண்ட சாட்சியங்களாக அவர்கள் கையளிக்கப்பட்டிருக்கிறார்கள். அவ்வாறு கையளிக்கப்பட்டவர்கள் இப்பொழுது இல்லை என்றால் இந்த நாட்டினுடைய நீதி எங்கே செல்ல போகிறது? இந்த நாட்டினுடைய நியாயம் என்னவாக அமையப் போகிறது? இதற்கு இந்த உலக நாடுகள் என்ன பதிலை சொல்ல போகிறது? குறிப்பாக நாங்கள் விசாரணை நடத்துகிறோம், மனித உரிமைகளை பேணுகிறோம், மனித உரிமைகளுக்கு நாங்கள் பதில் சொல்கிறோம் என்று சொன்ன இந்த நாட்டிலே இப்பொழுது எதுவும் நடக்கவில்லை, யாரும் இங்கே இல்லை, உயிருடன் இல்லை என்று கையை விரித்தால் இதற்கான பதில் என்ன? இதற்கான நீதி நியாயம் என்ன? இதற்கான பதிலை யார் சொல்ல போகிறார்கள்? ஆகவே கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, ஒரு இனம் அழிக்கப்பட்டிருக்கிறது. அந்த இனத்தின் மீதான ஒரு படுகொலை மிக மோசமாக கட்டவிழ்த்து விடப்பட்டு 20ஆம் நூற்றாண்டின் இறுதியில், 21ஆம் நூற்றாண்டின் ஆரம்பத்தில் இந்த உலகம் வெட்கி தலைகுனியக்கூடிய அளவுக்கு ஒரு மிகப்பெரிய மனித படுகொலை இந்த பூமி பந்திலே நடந்திருக்கிறது. இதற்கான ஒரு நீதி விசாரணையை உலகம் சரியான முறையில் செய்ய தவறினால் நாளை இதை போல இன்னும் ஒரு நாட்டிலே நடக்கிற பிரச்சனைகளுக்கு ஐக்கிய நாடுகள் சபையினால் என்ன செய்ய முடியும்? மனித உரிமைகள் ஆணைக்குழுவினால் என்ன செய்ய முடியும்? யார் இதற்குரிய நீதியை பெற்றுத்தர போகிறார்கள்? அல்லது யார் இதற்குரிய நீதியை சொல்ல போகிறார்கள்? உலக நாடுகள் எல்லாம் திரண்டு தமிழர்களுடைய தேசிய விடுதலை போராட்டத்தையும் அவருடைய தேசிய விடுதலைக்கான ஆணிவேரையும் குடுங்கி எறிவதற்கு முழுமையான ஒத்துழைப்பை கொடுத்திருந்தார்கள். இன்று இந்த மனித உரிமைகள் நிராகரிக்கப்பட்ட நிலையில், காணாமல் போனவர்களுக்குரிய நீதி கிடைக்காத நிலையில், அதற்காக இவர்கள் போராடுகிற பொழுது இந்த உலக நாடுகளுடைய பதில் என்னவாக இருக்க போகிறது? நான் நினைக்கிறேன் இந்த பிப்ரவரி மாதம் இறுதியிலே, மார்ச் மாதத்தினுடைய ஆரம்பம், மார்ச் மாதம் இறுதி வரையும் ஜெனீவாவிலே கொண்டுவரப்பட இருக்கிற மனித உரிமைகள் மாநாட்டிலே இலங்கை மீதான சரியான ஒரு அழுத்தம் பிரயோகிக்க தவறினால் இந்த உலக பந்திலே நீதியற்ற மனிதர்களாக, ஒரு நீதி கிடைக்காத இனமாக, தமிழினம் நிராகரிக்கப்பட்ட ஒரு இனமாக மாற்றப்படும் என்பதை உலக தலைவர்களுக்கு நான் இந்த சபையினூடாக சொல்லி வைக்க விரும்புகிறேன். மிக முக்கியமாக, நாங்கள் ஒரு அழிக்கப்பட்ட தேசத்திலிருந்து, அழிந்து போன ஒரு மக்கள் குலாமில் இருந்து, இன அழிப்பு செய்யப்பட்ட ஒரு தேசத்திலிருந்து தான் எங்களுடைய உரிமை குரல்களை நாங்கள் முன்வைக்கிறோம். வெறுமனே நாங்கள் அபிவிருத்தி முலாம் பூசப்பட்ட, அல்லது நாங்கள் வெறுமனே எங்களுடைய மக்களுடைய உரிமைகள் நிராகரிக்கப்பட்ட ஒரு இனமாக உங்களிடம் வந்து கேட்கவில்லை, அல்லது நாங்கள் கெஞ்சி கேட்கவில்லை. நடந்த அநியாயமான சம்பவங்களுக்கு நீதி வேண்டும் என்பதுதான் முக்கியமானது. இந்த நீதி தொலைக்கப்படக்கூடாது. நீதி கண்டறியப்பட வேண்டும். உண்மைகள் கண்டறியப்பட்டு நீதி நிலைநாட்டப்பட்டு மீண்டும் இந்த நாட்டிலே இவ்வாறான ஒரு அனர்த்தம் நடைபெறாது என்பதற்கான ஒரு உத்தரவாதம் வழங்கப்படுகின்ற வரைக்கும் இந்த நாட்டினுடைய ஜனநாயகம் எவ்வாறு அமையப்போகுது என்பதற்கு இலங்கையினுடைய அரசுகள் தான் பதில் சொல்ல வேண்டும் என்பதையும் நான் இந்த இடத்திலே பதிவு செய்ய விரும்புகிறேன். மிக முக்கியமாக, இன்று பல்வேறுபட்ட நாடுகளில் பல ஆதாரங்கள் இருக்கின்றன. இலங்கையிலே நடந்த இறுதி யுத்தத்தின் பொழுது சேனல் போர் 4 தடவைகள் தன்னுடைய ஆதாரத்தை வெளியிட்டிருக்கிறது. சேனல் போர் தொலைக்காட்சி ஊடாக கொண்டு வரப்பட்ட ஒவ்வொரு உண்மைகளும், ஒவ்வொரு போர்க்குற்ற சாட்சியங்களும், கொல்லப்பட்ட ஒவ்வொரு கைது செய்யப்பட்டு சரணடைந்தவர்கள் கொல்லப்பட்ட விதங்கள் எவ்வாறெல்லாம் நடைபெற்றது என்பதற்கு பல்வேறுபட்ட ஆதாரங்கள் உண்டு. சரணடைந்தவருடைய விவர பட்டியல்கள் உண்டு. அதற்கான கண்கண்ட சாட்சியங்கள் உண்டு. இவ்வாறு ஒரு நிலையிலே ஒரு நாட்டினுடைய அதியுத்தம ஜனாதிபதி இவை இல்லை என்று நிராகரிப்பாரானால் அவர் தன்னுடைய வாக்கிலே, தான் ஒரு நாட்டின் ஜனாதிபதி என்ற செயல்பாட்டிலே அடிப்படையற்ற தன்மையை வெளிப்படுத்துகிறார், ஒரு நீதிக்கு புறம்பாக நடக்கிறார் என்பதை இது வெளிப்படையாக காட்டுகிறது. அண்மையில் கூட ஒரு வாரங்களுக்கு முதல் மிருசுவில் பகுதியிலே 8 பேர் கொலை செய்யப்பட்ட 2000 ஆண்டுகளிலே மிருசுவில் பகுதியிலே கொல்லப்பட்ட மக்கள் தொடர்பாக கைது செய்யப்பட்ட படை வீரர் ஒருவரை எந்த ஒரு சத்தம் சந்தடியும் இல்லாமல் பொது மன்னிப்பு கொடுத்து ஜனாதிபதியால் விடுதலை செய்யப்பட்டிருக்கிறது. மிக மோசமான ஒரு காரியம். 8 பேர் கொலை செய்யப்பட்டிருக்கிறார்கள். அதற்கு இதுவரை நீதி கிடைக்கவில்லை. டாக்டர் முன்னாள் பாராளுமன்ற உறுப்பினர் ரவிராஜுக்கு இதுவரை நீதி கிடைக்கவில்லை. ரோச பர்ராசிங்கத்துக்கு இதுவரை நீதி கிடைக்கவில்லை. குமார் பொன்னம்பலத்துக்கு இதுவரை நீதி கிடைக்கவில்லை. சிவனேசனுக்கு இதுவரை நீதி கிடைக்கவில்லை. ஆனால் கொலை செய்தவரை எந்த சத்தமும் இல்லாமல் இந்த நாட்டின் ஜனாதிபதி விடுதலை செய்திருக்கிறார். அவர் பல விடயங்களை அறிவிக்கிறார், மக்களுக்கு பல செய்திகளை சொல்லுகிறார். ஆனால் இவ்வாறான ஒரு நிலையில் இந்த செய்திகள் இந்த நாட்டிலே இந்த மக்களுக்கு சரியானதாக அமையுமா? இந்த நாட்டிலே வாழுகிற 2 முக்கியமான தேசிய இனங்கள், நாங்கள் சிங்கள தேசிய இனத்தை ஏற்றுக்கொள்கின்ற அதே நேரம் தமிழ் தேசிய இனம் அழிக்கப்பட்டிருக்கிறது, அவருடைய தேசிய வாழ்வு அழிக்கப்பட்டிருக்கிறது, அந்த இனம் திட்டமிட்டு அழிக்கப்பட்டிருக்கிறது. ஏன் நேற்று கூட மன்னார் மாவட்டத்திலே பனை அபிவிருத்தி சபைக்கு கீழே இருக்கின்ற ஒரு தும்பு தொழிற்சாலையினுடைய விளம்பர பலகையை
Honorable member, you have 2 minutes left.
விளம்பர பலகையை ஆரம்ப விழா செய்து வைத்த சிங்களத்தினுடைய அமைச்சர் கௌரவ விமல் வீரவன்ச அவர்கள் மிக சிங்கள வெறித்தனத்தோடு அதன் முதலாவதாக இருந்த தமிழ் பெயரை தமிழிலே இருந்த விளம்பரத்தை நீக்கி சிங்களத்திலே மாற்றி அதனை மிகவும் திரும்பவும் அந்த விளம்பர பலகையை நிறுவியிருக்கிறார் என்றால் அந்த சிங்கள இனவரியை அவர் எவ்வாறு ஊட்டுகிறார் என்பதை கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களை நீங்கள் புரிந்து கொள்ளுங்கள். இது சட்டத்திலே இருக்கிறது. எங்கெங்கு இந்த நாட்டிலே தமிழர்கள் கூடுதலாக வாழுகிறார்களோ அவர்கள் வாழுகின்ற பிரதேசங்களில் அந்த மொழிக்கு முன்னுரிமை வழங்கப்பட வேண்டும் என்பது சட்ட ரீதியாக ஏற்றுக்கொள்ளப்பட்டிருக்கிறது. இது கடந்த அரசாங்கத்திலே கௌரவ அமைச்சர் மனோகணேசனுடைய தலைமையிலே மிக தெளிவாக நடைமுறைப்படுத்தப்பட்டது. அதற்காக கௌரவ அமைச்சர் மனோகணேசன் பல தடவைகள் முயற்சி பண்ணியிருந்தார். அந்த முயற்சிகள் கூட இன்று மலங்கடிக்கப்பட்டு விமல் வீரவன்ச அவர்களால் இன்று அந்த விளம்பர பலகை மாற்றப்பட்டிருக்கிறது. இது ஒரு மிக அபத்தமான ஒரு செயல். இந்த நாட்டிலே நீதிக்கு புறம்பாக ஒற்றுமைக்கு புறம்பாக இந்த நாட்டிலே வாழ்கிற மக்கள் ஒரு பகுதி மக்கள் தங்களுக்கு அடிமையாகத்தான் இருக்க வேண்டும் என்று சொல்லுகிற ஒரு சிங்கள பௌத்த மேலாதிக்க சிந்தனையோடு இந்த விமல் வீரவன்ச அவர்களால் இந்த விளம்பர பலகை மாற்றப்பட்டிருப்பது மிக மோசமான நாங்கள் இந்த இடத்திலே பதிவு செய்ய விரும்புகிறேன். ஆகவே கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, இந்த நாடு ஒரு நீதியின் பாதையில் நியாயமான பாதையில் செல்ல வேண்டுமானால் சத்தியத்தின் வழி இந்த நாடு இருக்க வேண்டும் என்றால் கௌதம புத்தருடைய கொள்கைகளை இந்த நாட்டில் இருக்கின்ற ஒவ்வொரு தலைவர்களும் நீங்கள் பின்பற்றுகிறவர்களாக இருந்தால் அந்த உண்மை நீதி கருணை காருண்யம் உள்ள மனிதர்களாக நீங்கள் இருந்தால் இந்த நாட்டிலே வாழ்கிற ஏனைய தேசிய இனங்களை கௌரவிக்கவும் மதிக்கவும் முதல் தயாராக வேண்டும். ஆகவே இந்த விடயங்களில் உலகத்தினுடைய குறிப்பாக அமெரிக்கா ஐரோப்பிய நாடுகள் இந்தியாவினுடைய பங்கு இல்லாத ஒரு நிலை இந்த நாட்டிலே எப்பொழுதும் ஒரு நீதியை தரப்போவதில்லை. ஆகவே ஜனாதிபதியுடைய கருத்தாக இருக்கட்டும், அவரால் வளர்க்கப்படுகின்ற விமல் வீரவன்ச போன்ற அமைச்சர்களுடைய துவேசமான இனத்துவமான பேச்சுக்களாக இருக்கட்டும் செயல்பாடுகளாக இருக்கட்டும் இந்த நாட்டுக்கான நீதியாக அது அமையாது. நீதிக்காக போராடுகிற இனம் நாங்கள் கொல்லப்பட்டவர்கள் அழிக்கப்பட்டவர்கள். நாங்கள் சாம்பல் மேட்டிலே இருந்துதான் நிமிர்ந்து இருக்கின்ற ஒரு இனம். ஆகவே எங்களுடைய நீதிக்காக மீண்டும் மீண்டும் நாங்கள் போராடி கொண்டேதான் இருக்கிறோம். அந்த உண்மைகளை புரிந்து நீதியை நிலைநாட்டுவதற்கு முதல் தயாராகுங்கள். பொருளாதாரம் என்பது ஒரு இன சௌஜன்யத்தில் ஒரு இனத்தினுடைய ஒற்றுமையில் இனத்தினுடைய சகவாழ்விலே தான் தங்கியிருக்கிறது. வெறுமனே பொருளாதார அபிவிருத்தி என்பது அந்த ஒரு இனத்தை அடக்கி ஒரு இனத்தை அழித்து விட்டு நாங்கள் அந்த சாம்பல் சாம்ராஜ்யத்திலே எங்களுக்கு
ஒன்றை
கனவாகவே அமையும் என்பதை கூறி நிறைவு செய்கிறேன். நன்றி.